ගරු අජිත් පෙරේරා ඇමතුමා ඔබතුමාට විනාඩි 8යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා මුලසුනේ සිටියේදී කතා කරන ලැබීම සතුටක්. ඔබතුමාට සුබපතන්නත් අවස්ථාවක් කරගන්නවා නව පත්වීම ගැන. තනතුරට ඔබතුමා සුදුසුයි, පරිණතයි, විශාල අධ්‍යක්ෂීම් සමූහයක් තියෙන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. අද 19.90 සුවසරිය පදනම පිළිබඳ පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන්න ලැබීම ඉමහත් ගෞරවයක් වශයෙන් මම සලකනවා. නියෝජ කතානායකතුමනි, මේ අදහස ආචාර්ය හර්ෂසිල්ල මැතිතුමා, එතුමා නියෝජ්‍ය විදේශ ඇමතිවරයා හැටියට පෝෂණය කරලා ප්‍රවර්ධනය කරලා මහා පොළොවේ යථාර්ථයක් බවට පත් කරන මොහොතේ එතුමාට සහ මේ රජයට එරෙහිව ඉදිරිපත් වූ අසීමිත අසාධාරණ විවේචනයන් අප අසා සිටියා. ඒ අසාධාරණ විවේචනයන් අසා සිටින්නට අකමැති කෙනෙක් හැටියට මමත් 19.90 සුවසැරිය වෙනුවෙන්, එහි පැවැත්ම වෙනුවෙන්, එහි ආරම්භය වෙනුවෙන් එදා කතා කරා. රූපවාහිනී විවාදවල පාර්ලිමේන්තුවේ අපි ඒ වෙනුවෙන් පෙනී හිටියා. මං අද ඉතාම සතුටට පත් වෙනවා, පෞද්ගලිකව ආඩම්බර වෙනවා මේ වැඩසටහන වෙනුවෙන් පෙනී සිටීම ගැන. මං පෞද්ගලිකව ආචාර්ය හර්ෂසිල්ල මැතිතුමාටත්, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාටත්, මේ වෙනුවෙන් කටයුතු කරපු සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්, ඒ වගේම මේ කටයුත්තට විශාල සහයෝගයක් ලබලා දෙන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්, ඒ සියලුම දෙනාට මගේ ස්තුතිය පිරිනමන්න මම කටයුතු කරා. නියෝජ කතානායකතුමනි, ගිලන් රථයක් පිළිබඳ හැඟීම අපි කාටත් තිබුණත්, අපි දැනගෙන හිටපු ලංකාවේ තියෙන ගිලන් රථවලින් සිද්ධ වුණේ, අපි කොහොම හරි රෝගියාව රෝහලකට අරගෙන ගියාම රෝහලේ සිට තවත් රෝහලකට රෝගියා අරගෙන යන්නේ. සමහර රෝහල්වල ගිලන් රථ තිබුණේ නැහැ. සමහර රෝහල්වල ගිලන් රථ වල රියදුරන් ඒ නිශ්චිත වෙලාවේ සේවේ නැහැ. එහෙම නෙමෙයි නම් වෙනත් කාර්මික දෝෂයක්. ඒ වගේම සමහර අවස්ථාවල නිවසේ සිට හෝ හදිසි අනතුර සිදු වූ අවස්ථාවේ ඉඳලා ආසන්නම රෝහලට අරන් යෑම දක්වා වූ කාලය ඉතා වැඩිවීම නිසා රෝගීන් මිය ගියා. ඒ වගේම රෝගීන් නැවත සුව කළ නොහැකි බරපතල ආබාධයන්ට ලක් වුණා. අපි විදේශයන්වල අත්දැකීම් දිහා දැකලා තිබෙනවා. යම් අනතුරක් සිදු වුණාම අනතුර සිදු ස්ථානයට පැමිණ රෝගීන්ට ප්‍රථම ආධාර දෙන, ජීවිත ආරක්ෂක උපක්‍රම භාවිතා කරන, නිසි ප්‍රමිතියෙන් යුතුව රෝගියා රෝහලට ප්‍රවාහනය කරන ඇම්බියුලන්ස් පිළිබඳ අපිට අවබෝධයක් තිබුණා. එම ගිලන් රථ ක්‍රමවේදය අපේ රටට හඳුන්වා දීලා අද වෙනකොට ජීවිත දහස් ගාණක් ආරක්ෂා කරගන්නට මේ ව්‍යාපාරය සමත් වෙලා තිබෙනවා. මේ ව්‍යාපාරය පළමුව දකුණු පළාතින්, දෙවනුව අපි ජීවත් වන බස්නහර පළාතට ඇවිල්ලා අද මුළු රටටම ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා තව එක් දෙයක් සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒ තමයි මෙම ගිලන් රථ අද ස්ථානගත කරලා තිබෙන්නේ පොලිස් ස්ථාන හා අනුබද්ධ කරලා. ඒක ඉතාම සුදුසුයි. මොකද පැය 24ම වැඩ කරන, පැය 24ම අවදියෙන් ඉන්න, සන්නිවේදන පහසුකම් තිබෙන අතවශ්‍යම එකම රාජ්‍ය ආයතනය, සාමාන්‍ය ජනතාවට ප්‍රවේශී තිබෙන රාජ්‍ය ආයතනය පොලිස් ස්ථානය. මම නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කේ සෑම පොලිස් ස්ථානයකටම මෙම ගිලන් රථය බැගින් ලැබිලා තිබෙනවා. දැන් මේ ගිලන් රථ සේවාව තව හොඳින් පවත්වාගෙන යන්න නම් මෙම ගිලන් රථ ආරක්ෂිතව, ඒ වගේම දිගු කාලයක් ඒ උපකරණ සහ රථය පවත්වාගෙන යාමට හැකිවන පරිදි සුදුසු ගරාජයක් තිබිය යුතු වෙනවා. ඒ වගේම මේ ගිලන් රථය හා සම්බන්ධ ඒ සියලුම නිලධාරීන්ට එකින් බොහෝ දෙනෙක් කාන්තාවන් ආරක්ෂිතව සුවපහසුවෙන් තමන්ගේට අදාළ හදිසි අමුතුම ලැබෙනතුරු රැඳී සිටීමට ඉඩකඩ ඇති ස්ථානයක් ලැබිය යුතු වෙනවා. එනිසා මං යෝජනා කරනවා, මිට කල්ලුත් මම මේ අදහස ප්‍රකාශ කළ තිබෙනවා, සෑම පොලිස් ස්ථානයකම මේ 19.90 සුවසරිය ගිලන් රථය නතර කර තිබීමට සහ ඒ නිලධාරීන්ට ඒ රාජකාරී ගෞරවය ආරක්ෂා කරගෙන සිටීමට හැකිවන පරිදි යම් ස්ථානයක් ලබා දිය යුතුයි. ඒ සඳහා රජය ඊළඟ අයවැයෙන් යම් මුදලක් වෙන් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. එහෙම මුදලක් වෙන් කරයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ. මේ පොලිස් ස්ථානයට අයිති සම්පතක් පොලිස් ස්ථානයට වටිනකමක් එකතු කරනවා. ඒ වගේ මේ ප්‍රදේශයේ ජීවත් වන මහජනතාවගේ ජීවිත ආරක්ෂා පිළිබඳ කටයුතු කරනවා. මේ පිළිබඳව ගරු හර්ෂසල මැතිතුමනි, පොලිස් නිලධාරීන් මට කියලා තියෙන දේ මම දන්නවා. ඉස්සර හදිසි අනතුරක් වුණාම, විශේෂයෙන්ම රාත්‍රී කාලයේ හදිසි අනතුරක් වුණාම, ඒ රෝගීන් විශේෂයෙන්ම බරපතල රෝගීන් ආසන්නම රෝහලට රැගෙන යන්නට එක්කෝ රියදුරෙක් වාහනයක් තිබුණේ නැහැ, එහෙම නැත්නම් සුදුසු වාහනයක් තිබුණේ නැහැ. පොලිස් ජීප් රථය රෝගියෙක් ප්‍රවාහනය කිරීම සුදුසු වාහනයක් නෙමෙයි. ඒ වගේම ත්‍රිවිල් රථයක් බරපතල අනතුරකට පත්වෙච්ච රෝගීෙක් ප්‍රවාහනය කරන සුදුසු වාහනයක් නෙමෙයි. එනිසා ජීවිත නැති වෙලා තිබුණා. බරපතල රෝගී තත්ත්වයන්ට, සුව කර නොහැකි රෝගී තත්ත්වයන්ට විශේෂයෙන්ම අනතුරු සහ ඒ වගේම සියදු නසා ගැනීම තත්කිරීම් එවැනි අවස්ථා පත් වෙලා තිබුණා. එනිසා විශේෂයෙන්ම මේ අනතුරු අපරාධ සියදු නසා ගැනීම් මෙවැනි කාරණා පිළිබඳ වාර්තාවන ප්‍රධානම ස්ථානය තුළ මේ සුවසරිය ගිලන් රථයක් තිබීම තුළ මම ජීවත් වන බණ්ඩාරගම ඇතුළුව ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවල නිලධාරීන්ට තමන්ගේ ඒ රාජකාරිය කිරීමට ඇතිවුණු පහසුව පිළිබඳ ඕනි තාමත්ම වර්ණාවෙන් කතා කරලා තිබේ. එනිසා මේ මම සුබ ප්‍රාර්ථනා කරනවා මේ සේවය රට පුරාම ව්‍යාප්ත කරලා එහි ප්‍රයෝජනය රටට දැනෙන තත්ත්වයකට පත් කරන්න කියලා. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි, අපේ රටේ තිබෙන දුෂ්ට අතාර්කික අවිද්‍යානුකූල දේශපාලනයේ ස්වභාවය, ඒකේ නිර්වත හෙළිදරව් වෙච්ච අවස්ථාවක් තමයි මේ 19.90 සුවසැරියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ ගම්මන්පිල මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරුන් විසින් අරන් ආපු ඒ ඉතාම අසාධාරණ විවේචන. මොනවද කිව්වේ? මේවට එන්නේ ඉන්දියානු රියදුරන්, ඉන්දියානු සේවකයන්, ඉන්දියානු රෝ ඔත්තු සේවය විසින් ඔත්තු බැලීමේ උපකරණ මේ ගිලන් රටවල සවි කළ දෙනවා කියලා කිව්වා. මම අද දැනගන්න කැමති, තාමත් මේක ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ ස්ථාවරයේ දරනවද කියලා දැනගන්න. කරුණු විජය කතානායකතුමනි, අද මේ සියලුම රටවල සේවය කරන්නේ පුහුණුව ලැබපු ශ්‍රී ලාංකිකයන්. ඒ වගේම මේ සම්පූර්ණ සේවාවම ශ්‍රී ලාංකික සේවයක්. ඒවට අදාළ විශේෂඥතාවය, අවශ්‍ය ඒ අවශ්‍ය තාක්ෂණික සහාය අපිට ඉන්දියානු රජයෙන් ලැබිලා තිබෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඉන්දියානු රජයට. ඒ වගේම එහා සම්බන්ධව විශේෂතාවය ලබා දෙන, ඒ පුහුණුව ලබා දෙන ඒ ඉන්දියානු ඒ ආයතනවල ඒ ක්‍රියාකාරකයන්ට අපි ස්තුති පිරිනමනවා. හැබැයි අපි මේ රටේට ආඩම්බර වෙන පුළුවන් ආකාරයට අපේ වටිනාකම් එකතු කරලා මේක පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම තව වැදගත් කාරණයක් තිබෙනවා, මේ ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නේ. හැමදාම ඉන්දියානු රජයේ මිත්‍රත්වයේ මත ලැබෙන ආධාර මතින් මේ ආයතනය පවත්වා ගන්න බෑ. එනිසා මේ ආයතනය අඛණ්ඩව නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන යන්න තව අවුරුදු 5කින් 6කින් 7කින් ඇම්බියුලන්ස් රථ මේ ඕනම රථයක් ඒවා සේවෙන් ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඇම්බියුලන්ස් රථවලටත් ඒ ඉරණම තමයි. අලුතෙන් රථ මිලදී ගන්න, අලුතෙන් උපකරණ මිලදී ගන්න, සේවකයන්ට පඩිනඩි ගෙවන්න, වැඩිපුර පහසුකම් දෙන්න. දැන් මේවට අවශ්‍ය මුදල් සපයන්නේ කොහොමද? තර්කයක් තිබෙනවා, නිදහස් සෞඛ්‍ය භුක්ති විඳින අපි මේ සේවයටත් රජයේ අරමුදල් යොදලා මේක පවත්වාගෙන යන්න ඕන කියලා. ඒ වගේම තවත් අය තර්ක කරනවා සීමිත ආකාරයක, දරන්න පුළුවන් ආකාරයක මුදලක් අය කරන්න ඕන කියලා. ඒ වගේම තවත් තර්කයක් තිබෙනවා ශ්‍රී ලාංකිකයන් නොවන අයට මේ සේවය අපේ රට තුළ සුරක්ෂිතව ඒ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය කරන සේවාවක් වශයෙන් සලකලා ඔවුන්ගෙන් යම් ගාස්තුවක් ලබා ගත යුතුයි කියලා. දැන් අපි විදේශ රටකට යනකොට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගැනීම අපිට අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම අපි සමහර රටවල ගුවන්තොටු පොලෙන් බහිනකොට අපි ඒ රට සපයන සේවා වෙනුවෙන් අපෙන් අමතර ගාස්තුවක් අය කරනවා. දැන් මේකට කොහොමද මේ අමතර මුදල් සපය ගන්න? දැන් මම නම් ඒ දවස්වල හිතුවේ සුවසැරිය ලොතරැයියක් පටන් ගන්න ඕන කියලා. මම දන්නේ ඒක කොච්චර සුදුසුද කියලා. නමුත් ඒ කියන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨ ව්‍යාපාරයක් මේ. හැබැයි මේක අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන්න ඕන. අපි නැති කාලෙත් ඊළඟ පරම්පරාවලත් මේ රටේ සෞඛ්‍ය සේවයේ ශ්‍රේෂ්ඨත්වය වගේම දහස් අධ්‍යාපනයේ ලැබපු ඒ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වගේම අපි මේ ඇම්බියුලන්ස් සර්විස් එකත් සුවසැරියත් අඛණ්ඩව පරිචින්නව පවත්වාගෙන යන්න පුළුවන් ආයතනයක් බවට පත් වෙන්න ඕන. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන දිගු කාලීන විසඳුම, ඒ කියන්නේ මූල්‍ය අඛණ්ඩව සොයා ගැනීම සඳහා අවශ්‍ය වන දිගු කාලීන විසඳුම තිබිය යුතුයි. එසේ නැවතුව තව අවුරුදු 7කින් 8කින් දිරාගේ ඇම්බියුලන්ස් දකින්න පරිණත ගෙවන්න බැරි වෙන්න තත්ත්වයක් පත් වුණොත් එහෙම මම හිතනවා ඒක සුදුසු තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා අපි ඒකට මුහුණ දෙන්න අවශ්‍ය කරන විසඳුම් සොයාගත යුතුයි. මම හිතනවා ඒ සඳහා ශක්තිය ආචාර්ය හරිසිරිදල මහත්මයා ප්‍රමුඛ මේ පිළිබඳ මූලික වෙන පිරිසට තිබෙනවා කියන. ඒ වගේම මෙම ව්‍යාපාරයේ හරහා අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවයට විශාල වටිනකමක් එකතු කළා. අපේ රටේ ජීවිත රෝහල්වල ජීවිත බේරා ගැනීමේ හැකියාව මේ ඇම්බියුලන්ස් සේවය මගින් වැඩි කළ තිබෙනවා. රෝහලකට රෝගියෙක් අරන් ගියාම ඒ රෝගියාගේ ජීවිතය ඒක හෘදයාබාධයක් වෙන්න පුළුවන්, හදිසි අනතුරක් වෙන්න පුළුවන්, සේදනසා ගැනීමට තත්කිරීමක් වෙන්න පුළුවන්, දරුවෙක් ලැබීමට තිබෙන අවස්ථාව වෙන්න පුළුවන්. ඒ රෝගියාගේ ජීවිතය ආරක්ෂා කරගෙන තියෙන හැකියාව මේ ඇම්බියුලන්ස් සේවය මගින් වැඩි කළ තියෙනවා. මේ රටේ ජනගහණයෙන් අධික දකුණේ සහ බස්නාහිර මේක ක්‍රියාත්මක කළා සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා මෙම අලුත් වැඩපිළිවෙල තුළ අපේ රටේ නිදහස් සෞඛ්‍යයට අලුත් අර්ථයක් එකතු වෙලා තියෙනවා. මේ රටේ පුරවැසිය ශක්තිමත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට ඡන්ද දෙන්න මිනිසුන්ට ආඩම්බරෙන් කියන්න පුළුවන් දෙයක් අපි සමාජයට එකතු කළා තියෙනවා. ඒ නිසා ඒක නම් අපි සතුරු වෙමු. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් අලුත් බලාපොරොත්තු හැමදාම දරුලනවා. ඒ වගේම කොච්චරම හොඳ දෙයක් වුණත් සමහර වෙලාවට සමහරුන්ට එපා වෙනවා. සමහරුන්ට මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අත්දැකීම අමුතුයි. යහපාලනය පිළිබඳ අත්දැකීම තේරෙන්නේ නැහැ. නිදහස පිළිබඳ අත්දැකීම දැනෙන්නේ නැහැ. එනිසාද කොහෙද අද මේ රටේ ඉන්න බොහෝම දැනුගත් ගෞරව සම්පන්න නායක ස්වාමීන් වහන්සේලාත් මේ රටට හිට්ලර්වරු ඉල්ලනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටට හිට්ලර් කෙනෙක් ඕනේද? මේ රටට ඕන කරන හිට්ලර්, ඒ බලාපොරොත්තු වෙන ඒ හිට්ලර් මොන වගේ කෙනෙක්ද? ඇත්තටම අපි කියන ඔය ජර්මනි හිටපු හිට්ලර් මොකද කළේ? ජර්මනිය හිටපු හිට්ලර් වසර කීපයක් තුළ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරලා පාර්ලිමේන්තුව ගිනි තියලා ආගමික නායකයන් මරා දමලා සම්පූර්ණයෙන් ඒකාධිපති පාලනයක් කරහා කෘතිම සංවර්ධනයක් මවල පෙන්වූ. ඉන් පස්සේ අන්තජාතිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරලා යුදෙව්වන්, ඒ වගේම වර්ණ සහිත ජාතිකයන් ඒ සිරු දෙනා සමූල ඝාතනය කරලා මුළු ලෝකයටම මනුෂ්‍ය සංහතියටම ලැජ්ජාවන මිලියන 6ක් යුදෙව්වන් මරා දැමුවා. ඒ වගේම ඒ ආර්ය ජාතිකයන් නොවන ලෙසට හිට්ලර් විසින් අර්ථ නිරූපණය කරපු අන් සියලු දෙනා පහලට හෙළුවා, මරා දැම්මා, පීඩනයට ලක් කරා. අන්තිමට මොකද්ද හිට්ලර් උරුම කරේ? හිට්ලර් ඔහු නියෝජනය කරපු ජර්මනියට මොකද කළේ? ජර්මනියේ සියල තිබුණු සියලු වත්කම් විනාශ වුණා. ඒ ශ්‍රේෂ්ඨ රාජ්‍ය දෙකට කැඩුණා. නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය විදියට. ලෝකයේ බලවතුන් නැවිලා ජර්මනිය දෙකට බෙදලා කඳුරු දෙකට අල්ලගත්තා. තමන්ගේ උමනාව වෙනුවෙන් ජර්මනිය පාවිච්චි කළා. සතවර්ෂ ගානක් ගොඩනැගුණු ඒ ශ්‍රේෂ්ඨ ජර්මනිය විනාශ වෙලා අලු දූවිලි වෙලා ගියා. යුදෙව්වන් ඝාතනය වුණා පමණක් නෙවෙයි, යුදෙව්වන්ව ඝාතනය කළා පමණක් නෙවෙයි, මුළු ලෝක ඉතිහාසයේම බරපතලම ඛේදවාචකය මුළු යුරෝපයේමත්, යවට අනිකුත් රාජ්‍යවලත් මිලියන ගාණක් ජනතාව වලපල්ලට යැවුවේ හිට්ලර්. දැන් අපිට ආපහු හිට්ලර් කෙනෙක් ඕනද? අපි ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක්ද? මේ රටේ සංවර්ධනය පිළිබඳ තිබෙන අභියෝග ජය ගන්න අපිට හිට්ලර් කෙනෙක් අවශ්‍යද? මේ රටේ අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරන්න අපිට හිට්ලර් කෙනෙක් ඕනද? මේ රටේ අනාගතය දියුණු කරන්න පුළුවන් ලෝකයේ නවීන රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙන යන්න පුළුවන් හිට්ලර් කෙනෙකුටද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හරසිරි සිල්ලමැතිතුමා වගේ නිර්මාණශීලී මිනිස්සු, ලෝකය ගැන අත්දැකීම් තියෙන දැනුගත්කම් තියෙන මිනිස්සු, මහ පොළොවත් එක්ක තියෙන සංවේදීකම දුප්පත් මිනිස්සු, හදිසි අනතුරක් වුණාම තමන්ට ඒ විඳින්න වෙච්ච අත්දැකීම්, තමන්ගේ සමකාලීනයන්ට විඳින්න වෙච්ච අත්දැකීම් දිහා බලලා ඒ ලෝකයේ මෙවැනි දේ සිදුවෙන රාජ්‍යයන් වලින් ඉගෙනගෙන තමන්ගේ තියෙන ශක්තිමත් සබලතා පාවිච්චි කරලා මේ ඇම්බියුලන්ස් සේවය අපිට අරන් ආවා. ඒකාධිපතියෙක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ, මිනි මරන්න අවශ්‍ය වුණේ නැහැ, ජාතිවාදියෙක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ, ආගම්වාදියෙක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. ජීවිත ආරක්ෂා කරලා, ජීවිත රැකලා මේ මහපොළට ආඩම්බරකම ගෙනල්ලා තමයි හරසිරි සිල්ලමැතිතුමා සහෝගේ කණ්ඩායම මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්නේ. එනම් මේ රට ගොඩනගන්න හිට්ලර්වරයෙක් ඕන කියන අය ගැන අපි දෙපාරක් හිතන්ට ඕන. මෙරට ගොඩනගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයෙන්, මෙරට ගොඩනගන්න පුළුවන් දැනුවත් බුද්ධිමත් නායකයන් මගින්, මෙරට ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රජා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ. එනිසා අපට තිබෙන අභියෝගයන් අපි තේරුම් ගන්න අතර වැරදි තෝරා ගැනීමලට යොමු වීම මේ රටේ විනාශය කරා එනවා. අපි එක යුද්ධයක් ඉවර කරා. මතක තියාගන්න, යුරෝපයට සාපේක්ෂව දෙවැනි ලෝක යුද්ධ අතිවිශාල පිරිසක් මරිච්ච බව ඇත්ත. හැබැයි අපිට මතක ඇති කාලේ 1971 25,000ක් මෙරටේ සිංහල තරුණියෝ මේ මහ පොළොවේ ඝාතනය වුණා. 71 කැරැල්ලෙන් 89 කැරැල්ලෙන් 60,000කට වැඩිය සිංහල තරුණියෝ තරුණිය ඝාතනය වුණා. LTTE නායකත්වයේ දීපු බෙදුම්වාදී ව්‍යාපාරය හරහා සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් තුනටම අයිති ලක්ෂයකට වැඩි පිරිසක් රජයේ හමුදාවල අපේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් ඇතුළුව මෙරටේ පුරවැසියෝ ලක්ෂයකට වැඩිය මිය ගියා, මරා දැම්මා. නැවතත් අපිට ඒ භීෂණය අවශ්‍යද? නැවතත් අපිට ජනමාධ්‍ය පාලනය කරමින් ජනමාධ්‍ය කරුවන් මරා දමමින් ජනමාධ්‍ය ආයතන ගිනි තබමින් ගෙන යන්නා වූ මර්ධනකාරී පාලනයක් අවශ්‍යද? අපේ ආණ්ඩු ක්‍රමයේ අඩුපාඩු තියෙනවා, අපිව පිළිගන්න. හැබැයි මේ රටට විකල්පය ප්‍රජාතන්ත්‍රවාදයයි, මේ රටට විකල්පය ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන නායකයෝ, මේ රටට අවශ්‍ය හිට්ලර් කෙනෙක් නෙවෙයි, මේ රට අවශ්‍ය මනුෂ්‍යත්වය අගය කරන, මනුස්සකම අගය කරන සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතීන්ට එක හා සමානව සලකන බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් ආගම් ඒ සියලු දෙනාගෙම ආගමික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳව ගෞරව කරන මනුස්සකම තියෙන නායකයෝ, ලේ සුවඳට ඉවල්ලන තර්ජනයෙන් මර්ධනයෙන් මරාදමීමෙන් ගිනි තැබීමෙන් රාජ්‍ය පාලනය පිළිබඳ විශ්වාසය තබන නායකයන්ට මේ ශ්‍රේෂ්ඨ මාතෘභූමිය තුළ නැවත ඉඩක් නොමැති බව වගකීමෙන් කියන්ට අවශ්‍යයි. එසේ නොවන තැනට අවශ්‍ය කරන ඕනම කැපවීමක් කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. අවිහිංසාවෙන් ඒ අවිහිංසාවේ බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තියෙන් කියන කාරණය මතක් කරමින් සුවසරියට ජය වේවා, සුවසරේ ව්‍යාපාරයේ සාර්ථක වේවා, අපේ ජීවිතයේ සුවසරියේ සහන ලබන්නට සුවසරියේ පහසුව ලබන්නට අපිට හැකි වේවා කියන කාරණය මතක් කරමින් නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු තිලකරත්න රාජ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8යි.
Honorable Deputy Speaker, before start my speech, I wish to congratulate to you. As a colleague in this parliament, we are working closely with you in the Sri Lankan Parliamentarian Forum for Evaluation. As a chairman, you are picking us for the another stage of our development process in this country that we are planning to submit the national evaluation policy to this August assembly by in few months. So I am privileged to speak today in the bill that establishing 1990 Sivasariya Foundation. And also I must congratulate Honorable Minister Harsari Silva. He is so happiest man today to bring the bill to this parliament, because last 2 years he was criticized in various way that our Honorable Minister Ajit P. Pereira was mentioning here. He was faced so many criticism and work hard to bring this bill. And also today I was noticed his presentation in this parliament, and I was wondering how our happiest man he is. So I just wanted to contact with Indian High Commission, what our ministers did, what is the part they the Indian feeling, how they are feeling. They have sent the email to me, then I wanted to submit this, table it actually, this email, what they are feeling on this. In July 2016, emergency ambulance services was launched in western and southern provinces of Sri Lanka with an Indian grant of $7.56 million. Under this phase, 88 ambulances were provided to Government of Sri Lanka. Considering the success of this service, Government of Sri Lanka requested its expansion nationwide. Consequently, Prime Minister Narendra Modi, during his visit to Sri Lanka in May 2017, announced the expansion of emergency ambulance services nationwide in Sri Lanka, an agreement to operationalize the service nationwide under an additional Indian grant assistance, $15.02 million, was signed in January 2018. Under the second phase of this assistance, Sri Lanka will further receive 209 ambulances. The rollout of the ambulance will be done in each district in phase starting July 2018. This is a message that I got from email from Indian High Commission. So I must thank to an Indian government to facilitate this project and also supporting us. And I am thinking that in the previous speech, Honorable Minister Ajit P. Pereira was describing all the facilities what they are getting. They got only for the western provinces. In this juncture, this western provinces, I think. Western and southern, yes, of course, I read this. Western and southern. In this bill, under this bill, and this, according to the assurance of the Indian High Commission, we think that we are going to get it island-wide. So me to get privileged to provide our services to New Delhi district too. I hope, Honorable Minister, you know that we are the vulnerable people who are representing the plantation sector. You know the plantation sector's health sector still not with the government, government mainstream health system. It's under the private RPC companies. Our Honorable Health Minister Rajit Senaratna was supposed to submit cabinet papers to take over all the health sector, which maintaining in the plantation sector, now to the government sector under the provincial government health system. So in this juncture, I would like to request you, please consider this special case that ambulance services should be provided to the plantation sector too. I think that there will be enough justification to provide those services to our plantation area too. Not only Noida district, all over the plantation area, wherever in more than 9 districts we are having, I think that you will be provide that services to us too. And also I wanted to thanks the Indian government. Mama Vishesham Stuti Karanta Venama Indianu Rajeta Mevage ambulance services secretary Vitra Neme Indianu Sambhavitiana Vivili Karmante Sevedana Me Kamkaru Samaj Sandaha Visheshavu Nivasavi Aputya Laba Denava Indianu Raja. India government has given 50,000 houses after forced to development assets. As a humanitarian services to north and east, 46,000 houses to north and east and 4,000 houses to plantation sector. 4,000 it has been given in 2012, but we couldn't start the work till 2016, till our government, the good government has formed in 2015 only, we were able to lay foundation for the houses. Abita mulgal tiyenda puluwangune 2016 April maasa wenakota tama. එතකන් අපිට තිබුණු ප්‍රශ්න මොනවද නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ඉඩම් අයිතිවාසිකම් නොමැතිව ජීවත් වෙන ජනතාව හැටියට අපිට පුළුවන්කමක් තිබුණ නැහැ උතුරු නැගෙනහිරේ යුද්ධයෙන් පස්සේ නිවාස 46000ක් හදන්නට ඒගොල්ලන් පුළුවන්කමක් තියදී අපිට ඉන්දියානු රජයෙන් නිවාස 4000ක් ලබා දීලත් අපිට අදා ගන්න බැරි වුණා මොකද අපිට ඉඩම් අයිතිවාසිකම් තිබුණ නැහැ නමුත් 2015 පත්තුණු මේ යහපාලන රජයේ අපේ දේශපාලන අධ්‍යක්ෂකමත් එක්ක අපි ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරලා අපි අයිතිවාසිකම් දිනාගත්තා ඒ තමයි නිවාස අදන්නට පර්චස් අතක ඉඩම් ලබා ගන්න පුළුවන් ඒ අයිතිවාසිකම් ලබා ගත්තා ඒ උඩින් තමයි අපේ ඉන්දියානු රජයේ ලබා දෙන අර මුදලෙන් අපිට අදා ගන්න පුළුවන්කමක් තිබුණා මේ නිවාස ක්‍රමය දැනට අපේ දිගම්බර ඇමතුමාගේ අමාත්‍යංශය මගින් ඉන්දියානු තානාපති කාර්යාලයත් එක්ක අපි එකට වැඩ කරමින් අර 4000න් දෙනට 1134ක් දෙනට හදාගෙන යනවා. ඒකේ පළවෙනි නිවාස ව්‍යාපෘතිය නුවරළිය දිස්ත්‍රික්කයේ ඩන්සිනෙන් වත්තේ මහාත්මා ගාන්ධිපුරම් කියන නමින් ඉන්දියානු රජයට ස්තුතිවන්ත වෙමින් ඒ නමින් අපි ව්‍යාපෘතියක් ගෙවල් 404ක් සමග අපි විවෘත කරන්නට සූදානම් වෙලා ඉන්නවා. එවන ජූලි 20th වගේ 20 වෙනිදා වගේ අපි බලාපොරොත්තු වෙනවා අපේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අතෙන් විවෘත කරන්නට ඒ මොහොතේදී ඉන්දියානු අග්‍රාමතිතුමා මෝදි මැතිතුමා හේඳම්ම සහභාගි වෙනවා ටෙක්නිකල් විෂුවල් තුලින් නව තාක්ෂණයේ තුලින් සහභාගි වෙනවා අමතන්නට. ඒ වගේ ඓතිහාසික අවස්ථාවට අපි පැමිණ සිටිනේදී මේ සභාවේදී මම චුටි වේලාවකට මේ කනගාටු වෙන සිද්ධ වෙනවා ඔබතුමා මුලාසන සිටින මේ අවස්ථාවේදී මේ අපි ලබාගත් අයිතිවාසිකමට අපේ ජනාධිපතිතුමා එකඟයි අපේ අගමැතිතුමා සම්පූර්ණම එකඟයි අපේ ලක්ෂ්මන් කිරියල් ඇමැතිතුමා දිනසීය වැඩසටහන කාලේ තමයි මේක පටන් ගත්තේ ඒ වගේම දැනට ඉන්න අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා නවීන් දිසානායක ඇමැතිතුමා එකඟ වෙලා ඒ වගේම ඉඩම අමාත්‍යතුමා ගයන්ත කරුණාතුලගේ තිලක ඇමැතිතුමා එකඟ වෙලා දිගම්බර ඇමැතිතුමා තෙක්ක කැබිනට් පත්‍රිකාව සම්මත කළා මේ ඉඩම් පෝචසත ලබා දෙන්න ඕනේ කියලා ඉන්දියානුවට විතර නෙමෙයි ඉන්දියානු නිවාසයට විතර නෙමෙයි අපේ රජෙන් කරගෙන යන නිවාස ව්‍යාපෘතියටත් නමුත් නියෝජ්‍ය කතානායකතුමනි කනගාටු වෙනුත් සිද්ධ වෙනවා අපේ රටේ කොච්චර අපේ රජයේ මේ දේවල් කරගෙන ගියත් මේ වගේ සංවර්ධන වැඩකට යුතු සංහිඳියා වැඩකට යුතු කොච්චර දේවල් කරගෙන ගියත් අපි දේශපාලඥ අතර බතබේද තිබුණොත් අපි එකතු වෙලා වැඩ කරන්නට අපි ඉදිරිපත් වුණොත් සමහර රජයේ නිලධාරීන් මේකට පසුපස වෙනවා මේ 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 පාසුකම් ලබා දෙන්නට ලියකෙවිලි නිකම් බොරුවට ලියලා මේක ඇදලා දාලා ඇදගෙන ගිහිල්ලා පසුපස කරන්නට අපේ මේ වැඩපිළිවෙලට ඇදලා දා පස්සේ ඇදලා දාන්න සමාරුවට කටයුතු කරන්නේ වතු සමාගමනුත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා මං කනගාටු වෙයි හරි මේ සභාවෙන් මං මේක සඳහන් කරන්නට කැමැති අධික ජනාධිපතිතුමනි අගමැතිතුමනි ඒ වගේම අමාත්‍යවරුනි ඔබතුමන්ලා ගත්ත අර තීරණය අර කැබිනට් තීන්දුවට ගරු කරන විදියට හැසිරෙන ලෙස මේ නිලධාරීන්ලට වතු සමාගම් වලට නැවතත් අනකිරීමක් කරන්න ඕනේ කියන මම ඉල්ලීමක් කරනවා. එහෙම නැත්නම් මේ කාලයේදී අපිට මේක කරගන්නට බැරි වෙනවා. අපි ඒ ඒ වත්තේ ඉපදිලා ඒ ලයිමේ ඉපදිලා විශ්වවිද්‍යාල එනකන් ගිහිල්ලා අධ්‍යාපන ලැබුණු මං වගේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් වෙලා මේ වැඩමුළුව කරගෙන යන මේ වගේ අවස්ථාවේදී මේක අපි සාර්ථක කරගන්නට බැරි වුණොත් එම වෙන කාලයක් නැහැ. මොකද අපිට ඉතිහාසයක් තියෙනවා අවුරුදු 200ක ඉතිහාසයක්. අපිට දේශපාලන ඉතිහාසයක් තියෙනවා අවුරුදු 75ක්. අවුරුදු 75 මේ වගේ වැඩසටහනක් කරගන්න බැරි වෙච්ච දේශපාලන බලය තමයි තිබුණේ. ඒ බලය මොහ කරගෙන අපි ඉස්සරහට ඇවිල්ලා දැන් මේ ජාතික වශයෙන් උත් අපේ ජනතාව වෙනුවත් මේ පාර්ලිමේන්තු එළියෙත් අපි වැඩ කරන මේ මොහොතක මේ වගේ දේවල් සිදු වුණා නම් අපිට කනගාටු වෙනුත් මේ රජයෙන් ආණ්ඩුවෙන් අපි මේ මේ ඉඩම් ප්‍රශ්න හරියට විසඳලා අපි හරි තීන්දුව හරි ඇටට මේ නිවාස ප්‍රශ්නට විසඳුමක් ලබා දුන්නේ නැත්නම් කනගාටුවේ හරි මම පෞද්ගලික මං කියන්නම් මං ආණ්ඩුවේ එළියට ගිහිල්ලා විපක්ෂ පැත්තට වාඩි වෙන්න සිද්ධ වෙනවා. මේක මොකද අපි අයිතිවාසිකම් මේක අනිවාර්යයෙන්ම ඒක ඒ වගේ දේවල් කරන්නට හරියටියට කරන්නට නැවතත් අපේ ජනාධිපතිතුමා ඇතුළු සම්පූර්ණ මේ අමාත්‍ය මණ්ඩලය අර කැබිනට් පත්‍රිකාව හරියටියට අසුරවන්නට රජයේ නිලධාරීන් වතු සමාගමට අණ දෙන්න ඕනේ කියලා ඉල්ලුම කරමින් අවස්ථාවට ස්තුති කරමින් නියඳ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු අජිත් පෙරේරා සමා වෙන්න. අජිත් බන්නා පෙරේරා ඇමතුමා ඔබතුමාට විනාඩි 5යි.
නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ලබා දීම. මොකද මේ සුවසැරිය වගේ වැඩසටහනක අගය මට බොහොම දැනිච්ච කෙනෙක්. මොකද මම 2014 වර්ෂයේ දකුණු අධිවේගී මාර්ගයේදී අනතුරට ලක් වුණාම එතෙන්දී මට ඇම්බියුලන්ස් එකක් එන්න ගිලන් රථයක් එන්න විනාඩි 40ක් වගේ කාලයක් ගත වුණා. සමහරලාට ඒ ගියන් රථය ඉක්මනින් මං ළඟට ආවනම් මගේ කකුල සමහරලාට අද කපන්න නැතුව අයින් කරන්න නැතුව කකුල සනීප කරන්නත් අවස්ථාව තියෙන තිබ්බා. නමුත් ඒක ඒ ගිලන් රථ සේවයේ ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය නිසා මට සිද්ධ සිද්ධියක්. ඉතින් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා වර්තමානයේ වෙනකොට නවරජය මේ දේ දැනගෙන. ඒ කියන්නේ මේක ගොඩක්ම හදිසි අනතුරකදී සල්ලි තිබ්බත් නැති වුණත් දුප්පත් වුණත් පොහොසත් වුණත් කාටත් අවශ්‍ය වෙන දෙයක් ඒ වෙලාවේ අසරණ වෙන අවස්ථාවක් තමයි තමුන්ව ඉතා ඉක්මනින් ගිල රෝහලක් සඳහා ගෙන යෑම. සමහරලාවට මධ්‍යම පන්තියේකට තමුන්ගේ ගෙදර වාහනයක් නැති වෙන්න පුළුවන් හදිසි පපුව අමාරුවක් හදිච්ච වෙලාවක. නමුත් ඔහුට වාහනයක් හොයාගන්න අමාරු වෙන්න පුළුවන් සමහර රෑ දෙකට හරිනම් වාහනයක් හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි ත්‍රිවිල් එකක් කතා කරගන්න කිව්වත්. නමුත් අද මේ හැමදේම පාවිච්චි ගැන හිතලා බලලා ලකුණු ගොඩක් වැටුන් නැති වුණාට රජයක් වශයෙන් පුරසාරම් දෙඩුවේ නැති වුණාට නැත්නම් පහුගිය රජයේ මොන හරි දෙයක් කළොත් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ වගේ නම් ගහගත්තේ නැති වුණාට නැත්නම් හර්ෂ සිල් ඇමතුමාට ගහගන්න තිබ්බා හර්ෂද සිල්වා ගිලන් රථ සේවය කියලා. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ ඇමතුමාට ගහන්න තිබ්බා රනිල් වික්‍රමසිංහ ගිලන් රථ සේවය කියලා. එහෙම ගහගන්නේ නැතුව මේක පොදු දෙයක් විදිහට සැලකලා මේ අභිමානමත් ඒ වගේම ජාතියේ වැදගත්කමක් තියෙන සේවයක් රටට හඳුන්වා දීම ගැන මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද මම හිතනවා මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන පෙරලියක් කරන්න වෙච්ච දෙයක්. මේ ගිලන් රථ සේවය ගැන කතා කරද්දී මේ ගැන පැහැදිලි කරද්දී අපිට ගොඩක් හිනා වුණා කට්ටිය. අදත් ඒ වගේ තමයි අලුත් මේ රට මේ රජය අලුත් වැඩපිළිවෙලක් රටට හඳුන්වා දෙනවා කියලා කියලා නව වැඩපිළිවෙලකට වෙනසක් ඇති කරන වෙලාවේ වෙනස් හැම කරන වෙනසකටම උද්ඝෝෂණය කරනවා. අන්තවාදීන් ඒක විවේචනය කරන වැරදි විදිහට අපේ කකුලෙන් අදිනවා. අද එහෙම නැතුව අද මේ මේ බාධක මැද වෛද්‍යවරුන් ඒක නූගත් මිනිස්සු නෙමෙයි අපේ කකුලෙන් ඇද්දේ. නූගත් මිනිස්සු නෙමෙයි මේක විවේචනය කළේ. මේ ඉගෙනගත්තු වෛද්‍යවරු පවා ඉන්දියාවට රට පාවා දෙනවා. ඉන්දියන් රෝවතු සේවය මේ රටේ ක්‍රියාත්මක වෙනවා මේක හරහා කියලා බොරු මත පතුරලා මේ අහිංසක අසරණ ජනතාවට අවශ්‍ය වන සේවයේ කඩාකප්පල් කිරීම සඳහා විවිධ උත්සාහයන් දැරුවා. නමුත් ඒවා මැඩගෙන වර්තමාන රජය මේ ගිලන් රථ සේවය ක්‍රියාත්මක කිරීමට හැකීම හඳුන්වා දීමට ලැබීම ඒ වගේම විනාඩි 2-3කින් තමුන් ගාවට එනවා. හැම තැනම මේ හැම බස්නාහිර පළාතේ දකුණු පළාතත් අද මේකේ ප්‍රතිලාභ ලබා ගන්නවා. මේකට මේක ණයක්ගත් එකක් නෙමෙයි. මේක මේ ණයකට අරන් කරපු දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් මේක රටේ සල්ලි විදන් කරලා හදපු එකක් නෙමෙයි. මේක ඉන්දියන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක ඉන්දියන් රටේ ආධාරයක්. ඉස්සර මෙහෙම අපේ ස්වාමීන් වහන්සේ නමකටවත් ඉන්දියාවට යන්න බෑ බුදුන් ඉපදිච්ච දේශයකට. ඒ වගේ රට රට අරාජික වෙලා තිබ්බේ. එමනම් රට පිළිගත්තේ නැහැ. මේක ගෝත්‍රික වෙන රටක් විදිහට තීරණය කරපු රටක්, සංචාරයකට එන්න බය හිතෙන රටක්, අවදානම් කලාපයක් විදිහට නම් වෙච්ච රටක්. අද ලෝකේ ප්‍රජාවගෙන් අපි උදව් අරගෙන ණය ගන්න නැතුව ආධාර යටතේ අපේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හදිසි අවස්ථාවදී ක්‍රියාත්මක කරන මේ ගිලන් රට සේවයේ
ඔබතුමා වාර්තාව විනාඩියයි තියෙන්නේ.
මුල ලැබිච්ච එක ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ හින්දා මම කියනවා අද අපිට රටක් එක ජයග්‍රහණයක් තමයි එකක් මේක. දැන් මේක අද වෙනකොට තවත් ඩොලර් මිලියන තව 15.2ක් ආධාර වශයෙන් දීලා මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන්න කටයුතු කරනවා. දැන් ඉදිරියේදී ඒක කටයුතු කරන්න රජය සැලසුම් කරලා තියෙනවා. එතකොට කොච්චර මේක ලෙඩක් වෙච්ච කෙනෙක්, හදිසි අනතුරකට ලක් වෙච්ච කෙනෙක්, හදිසි පපු අමාරුවකට ලක් වෙච්ච කෙනෙක් තමයි මේකේ අවශ්‍යතාවය දැනෙන්නේ. ඒක හින්දා මේක දැඩි ලෙස විවේචනය වුණේ ඒකයි. වෛද්‍යවරුම මේක විවේචනය කළා. අන්න එකයි අපි දකින්නේ. ඒ හින්දා මම කියනවා මේක එකක් රටේ මධ්‍යම පාන්තිකයන් සමහරට සල්ලි තිබ්බත් මම කිව්වා වගේ අසරණ වෙනවා පාරමැද්දදී අනතුරක් වුණොත්, අද ඉතාමත්ම මේකේ ප්‍රතිලාභ ලබනවා. මං හිතන්නේ දරුවපත්ම මේකේ 50 ගාණක් සිදු වුණා කියලා කියනවා නේද? 27ක් දරුවපත් 27ක් මේ ගිලන් රට සේවය තුල තුන. ඒ දරුවගේ ජීවිතයේ මරණයට පත් වෙනවා නේද මේ ගිලන් රට සේවය හඳුනා දුන්නත් ඒක මරණ සංඛ්‍යාවට එකතු වෙනවා. නමුත් මේ වගේ රටට වැදගත් ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන් අවස්ථාවක්. මේකේ අද රටේ සේවක රැකියා අවස්ථා ප්‍රවර්ධනය වෙලා තියෙනවා. මේක ඒකින්ද අද සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන නිදහස් අධ්‍යාපනය ගැන රජයේ වැඩියෙන් කටයුතු කරලා කටයුතු කිරීම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා එක පැත්තකින් රටේ ජනතාවට ලොකු සේවයක් වුණා වගේම ඒක මිල කළ නොහැකි සේවයක් වගේ. දැන් මගේ කකුල නැතිවීම මට මිල කරන්න බෑ. නමුත් මේ ගිලන් රට සේවයක් එදා ක්‍රියාත්මක වුණා නම් මට කකුලක් සහිතව අද ජීවත් වෙන්න තිබ්බනේ. අද එතන එක කොච්චර වටිනාකමක්ද කියන එක මිල කරන්න බෑ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා හර්ෂත් සිල්වා ඇමතුමාටත් මේ සංකල්පය ගෙනල්ලා, ගරු අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා මේ ලෝකේ ලෝකෙට රට පිළිගන්න රටක් බවට ප්‍රශංසනීය රටක් බවට පත් කරපු හින්දා අපිට මේක ලැබුණු ආධාරය ඒක ක්‍රියාත්මක වීම ගැනත්, ඒ වගේම ලොව ප්‍රජාවගේ අවධානය ප්‍රශංසාව ලක්වෙච්ච රටක් බවට අර ලොවෙන් කොන් වෙච්ච රට පරිවර්තනය කිරීම ගැනත් ස්තුතිවන්ත වෙමින් මම
නියමයි. ස්තුති. යෝජනාංක 1990 සුවසරිය පදනම් 50 කෙටුම් පද දෙවැනි වර කියවීම ස්වභාවිකඟද?
අයි
කාර්ක සභා අවස්ථාව. පළවෙනි වගන්තිය ස්වභාවිකඟද? දෙවැනි වගන්තිය ස්වභාවිකඟද?
අයි
තුන්වැනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
බිෆෝ දැට් දෙයිස් පළවෙනි වටුවේ පළවෙනි පිටුවේ පූර්විකාව. There's an amendment to that. Shall I read? පළවෙනි පිටුවේ
පළවෙනි පිටුවේ අපි අන්තිමට ගන්න ගරු ඇමතුමා. ඒක අපි අන්තිමට ගන්න.
Adhyayan right.
තුන්වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු.
දෙවැනි පිටුවේ තුන්වෙනි වගන්තිය අටවෙනි පේලි ඉවත් කර පාත දැක්වෙන කොටස් ආදේශ කරන්න ආසන්නම සුවසත්කාර සපයන්නා වෙත තැනැත්තෙකු.
ස්වභාවික සංශෝධන ඉදිරිපත් කරපු සංශෝධනය ස්වභාවිකඟද?
ආයි
හතරවෙනි වගන්තිය ස්වභාවිකඟද?
ආයි
පස්වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
තුන්වෙනි පිටුවේ පස්වෙනි වගන්තිය 18වෙනි පේලි ඉවත් කර පාත දැක්වෙන කොටස් ආදේශ කරන්න නියාදනයක් රික්තවරණයක් ප්‍රකාරව හෝ අන්‍යාකාරයකින් පදනම්.
සංශෝධන සවිතව පස්වෙනි වගන්තිය ස්වභාවිකඟද?
හයි
හයවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
හයවෙනි වගන්තිය 30වෙනි පේලි ඉවත් කර පාත දැක්වෙන කොටස් ආදේශ කරන්න නියම කර ඇති බලතල කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත්මක කිරීම සහ
සංශෝධන සහිතව හයවෙනි වගන්තිය ස්වභාවිකඟද?
හයි
හත්වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
හත්වෙනි වගන්තිය සංශෝධන 14වෙනි පේලි ඉවත් කර පාත දැක්වෙන කොටස ආදේශ කරන්න තාක්ෂණයේ මුල් කළමනාකරණය පරිපාලනය හෝ
සංශෝධන සහිතව හත්වෙනි වගන්තිය ස්වභාවිකඟද?
ආයි
අටවෙනි වගන්තිය ස්වභාවිකඟද? අටවෙනි වගන්තිය ස්වභාවිකඟද?
ආයි
නවවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
නවවෙනි වගන්තිය සංශෝධන නවවෙනි පේලි ඉවත් කර පාත දැක්වෙන කොටස ආදේශ කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පළාත් සභාවක සභිකයෙකු
තවයි කොටසක් තියෙනවා ගරැමතුමා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පළාත් සභාවක සභිකයෙකු That's all.
There's more, I see.
Not in the copy given to me. Dekha, ikka vini pehle ivat kara pahad dakvene kotsa adesha karan na. ඌ මණ්ඩලයේ සමාජික වශයෙන් ස්වකීය කාර්යභාරයක්
සංශෝධන සහිතව 9 වෙනි මගන්ති සභාවකෙකද
ආයි
10 වෙනි මගන්ති සභාවකෙකද
ආයි
11 වෙනි මගන්ති සභාවකෙකද
ආයි
12 වෙනි මගන්ති සභාවකෙකද
ආයි
13 වෙනි මගන්ති සභාවකෙකද
ආයි
14 වෙනි මගන්ති සභාවකෙකද
ආයි
15 වෙනි මගන්ති සභාවකෙකද
ආයි
16 වෙනි මගන්ති සභාවකෙකද
ආයි
17 වෙනි මගන්ති සංශෝධන ඉදිරිපත් කිරීම කරා අමතුමා
දාහතන වගන්තිය 10 වන සහ 11 වන පෙළ ඉවත් කර පහක් දක්වන කොටස ආදේශ කරන්න 17 මෙම පරතේ විධි විධානයන්ට යටත්ව පදනමේ බලතල කාර්යය කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට
17 වන වගන්තිය සංශෝධන සහිතව සභාවකෙකද
ආයි
18 වන වගන්තිය සභාවකෙකද
ආයි
19 වන වගන්තිය සභාවකෙකද
ආයි
20 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා
විශේෂ වගන්ති සංශෝධන 21 වන පේළිය සිට 30 වන පේළිය දක්වා පේළි එම පේළි දෙක ද ඇතුළත් ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න මණ්ඩලයේ සමාජික 20 මණ්ඩලයේ සමාජිකයෙකු ආ පදනම් යම් සේවා නියුක්තිකයෙකු හෝ කලබලකාරීවෙකු විසින් සිදු කරන ලද හෝ සිදු කිරීම පැහැරහන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් වන සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තකදී මේ පන්ත යටතේ හෝ මේ පනත යටතේ නිකුත් කරන ලද හෝ සාධන ලද නියමයන් රීතියක් නියෝගයක් විධානයක් යටතේ වන සිය වගකීම් ඉටු කිරීමේදී හෝ ඉටු කිරීමට අදහස් කිරීමේදී හෝ ඒ සම්බන්ධව නිසි උද්‍යෝගය හා සාධාරණ සැලකිල්ල ක්‍රියාත්මක කළ බවට සත්භාවයෙන් කටයුතු කළ බවට ඕ විසින් ඔප්පු කරන්නේ නම් එය චිත්ත වාචකයක් විය යුතුය
විත්ති වාචකය
සංශෝධන
සහිතව 20 වන වගන්තිය සභාවකෙකද
ආයි
21 වන වගන්තිය සභාවකෙකද
ආයි
22 වන වගන්තිය සභාවකෙකද
ආයි
23 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම කරා ඇමතුමා
18 වන පෙළ ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න සහ සියලු නිලධාරීන් හා සේවා නියුක්තියන් දානම් වෙන අධිකාරිය වූ දන්න නීති සංග්‍රහය
සංශෝධන සහිතව 23 වන වගන්තිය සභාවකෙකද
ආයි
24 වන වගන්තිය සභාවකෙකද
ආයි
25 වන වගන්තිය සභාවකෙකද
ආයි
26 වන වගන්තිය සභාවකෙකද
ආයි
27 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා
30 වන පේළිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න සෝසත්කාර සපයන්නා යන්නට යම් රෝගී භාවයකින්
සංශෝධන සහිතව 27 වන වගන්තිය සභාවකෙකද
ආයි
28 වන වගන්තිය සභාවකෙකද
ආයි
පූර්විකාව සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා
පූරිකාව සංශෝධන 14 වෙනි පෙළ ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න පීටුහිමට සහ ඒකී පදනමේ බලතල කාර්යභාරය හා කාර්ය නිශ්චිතව
සංශෝධන සහිත පූරිකාව සභාවකෙකද
ආයි
ප්‍රඥාප්ති වගන්තිය සභාවකෙකද
ආයි
නාමයේ සභාවකෙකද
ආයි
පාර්ලිමේන්තු යළි රැස්වීම පනත් කෙටුම් පත කාරක සභාවති සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන බව ලබන බව දන්වනු කැමැත්තේ වේ. තුන්වන වරව කියවීම ගරු ඇමතුමා.
I move third readings.
පනත් කෙටුම් පත දැන් කථානායක සභාවකෙකද?
අයි.
1990 සුවසරිය පදනම පනත් කෙටුම් පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන බව දන්වනු කැමැත්තේ වේ. සභාව කල්තැබි සමයි.
Reading is over. Garu Ahmed Tuma. කොයි කාලේද? පනත් කෙටුම්පත දැන් තුන්වරවර කීව යුතුයයි යෝජනා කරනවා. කෙටුම්පතේ සෝදුපත්තල හා භාෂා මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුසාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටිනුයි.
සභාව එකඟද?
හායි.
1990 සුවසරිය පදනම් පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලබ දන්වන්න කැමැත්තෙමි. යෝජනා අංක 2 සභාව එකඟද?
හායි.
යෝජනා අංක 3 සභාව එකඟද?
හායි.
යෝජනාවක 4 සභාව එකඟද?
හායි.